கல்யாண முரளி மே புரபாசக சிறக்க போயதவாசி பி நிலம்பு பகவன மத்தியஸ்தானியிட்ட எக்கத்து விழா பகவன நிவி சனசில்லி நியாகர் சம்சோவு அப்பே கட்டியத்து விலை எதினவா கிசி கலபலையாக நே அதிசியாக நே கோஷாவுக்குத் நே சமார் விட்டு கிசி கினைக் நேதி தெனக்கு காக் கவருவாத் நேதி தெனக்கு திதனன் உதகலாவு சத்ததாவிய மே பிரிசத்திக்கு மெத்தன வடபிட்டி அத்தகின் புள்வாம் ஏதமா பாவனாவு பாவனாவு அப்பவு நிகண்ட கரணவாம் ஏ தெரினிமாக் காலனிமே நிகண்ட வெண்டுக்கியா நீத்தியாக் பனவாத்னுவே தடுவாக் தீலாத்னுவே கதா கரண்ண ஹிதேன்னே கதா கரண்ண ஓனிகமுகுத்னே கியண்ட தேகுத்னே ஹெபை போதே அனாவரணே வெமின் பவத்தின்னே தகிமின்னே ஏகன கதா கரண் சம்வாதே கேதென்ன அகையண்ட விவேச்சனே கரண்ண ஏ உனக்கமே என்ன அரியட்டு ஆரேக ரசே ஆகி நியாண்ட உணவு தரமட்டு நியாண்டது ஆஹாரை அனுபவ கரண தரமட்டு ரசே புக்தி விதின்னு பிள்வான் பாவனாவிதி அப்ப உற்சாக கரணவா சீயங்கின்னு அவதானியும் இல்லை நேமும் தின்னு அடுத்து எனக்கு இல்லது என்ன அப்பிட்டோ நே தயாக்க காமாரப்பித்தர் எழுவென்னது போ லசனட் வாடிவில எஸ்வாகல சீயங்க அவதானியும் இல்லை ஏன் இதுவாட்டு ஏன் பலாபுரத்து நாட்டு சிதுவென்னே ஏனெவி சமாரவிட்ட பாவனா கரண விழா போம் டிக்காய் அரியட்டம் பாவனா உனே போம சல்ப விழாவா அனம் மனங்கன ஹிதமின் கல்பனா கரமின் விக்கிரக கரமின் தர்க்க விதர்க்க கரமின் ஹிட்டிய காலே வெளி இத்தனை அப்பராதிய மே சேலும தர்க்க விதர்க்க சித்துவெளி நவர்த்தல பாவனா இத்தர கரகன் புலுவன்னா கொப்பம்னு முதல் ஏ லஸ்தன பலாபுரத்துவ குணாட்டு ஏ எசே நோவே சிதுவன்னே ஏ நிசா மே சிதுவிலித்துக்கு பிரஸ்னையாக யோகியாக அதாகன்ன புலுவம் போம் இக்மனட்டு சிதுவிலித்துக்கு கரதரக்காரியோ பாதா அவகிரக்கரணோ பாவனா பெத்தகின் தியலா மே சித்திவிலி கெலவராக்னத்துவைன சித்திவிலி பாலனே கரண்ண பரிபாலனே கரண்ண மர்தனே கரண்ண யடபத்கரண்ண விசிக்கரண்ண அதுகான்ண யோகி உற்சாகரண்ண புல்வா பாவனா பெத்தகத பாவனாவனே மே வெண்ணே மகா சட்டனக் மகா அருகலையாக் மாயுத்தையாக் அவர் எக்கது காட்டு விருந்தவது சிதிவிலி விளட்டு ඉතින් පෑම පෑ කාමාරම නැතිනම් දවසම සිතිවිලිත් එක්ක යුද්ධ කරන්න පුළුවන්. මොකද ඒ සිතිවිලි දිහා අපි බලුවොත් සතුරු සේනාවක් විදිහට අපත් සමග යුද්ධයට එන සතුරු සේනාවක් විදිහට බලුවොත් ඒ සේනාව අප්‍රමාණයි. ඒ සිතිවිලි නැති සේනාවේ සොල්දාදුවන් බටයන් ගණන මෙතකයි කියන්න බෑ. දැන් අපි තනි දවසම සතියම මාසෙම අවුරුද්දම ජීවිත කාලෙම මේ සටන කරන්න පුළුවන් පටන් ගත්තොත් ඉතින් හිතන්නත් පුළුවන් මම භාවනා කරනවා කියලා. භාවනාව අපිට කියන්නේ සටනක් කරන්න කියලා. භාවනාව අපව සංග්‍රාම භූමියකට කැඳවන්නේ. භාවනාව යුද පිටියක් මවන්නේ. භාවනාවේ නාමී අපිට පුළුවන් යුද්ධ කරන්න. ඕනම දෙයක නාමී යුද්ධ කරන්න පුළුවන්. දැන් භාවනාවේ නාමිනුත් පුළුවන්. හැබැයි යුද්ධේ පටන් ගත්ත මොහොතේම භාවනාව අතුරුදහන් වෙනවා. මේ කෙනෙකුට ගැටලුවක් තිබුණා නම් කොහොමද භාවනා කරන්නේ මේ සිතිවිලි නැති කරන්නේ නැතුව? විශේෂයෙන් භාවනාවට ආධුනික කෙනෙකුට අනිවාර්යයෙන්ම හිතෙන කාරණයක් තමයි මේ සිතිවිලි පාලනය නොකර මර්ධනය නොකර කොහොමද භාවනා කරන්නේ? භාවනා මුලින්ම අපිට කියනවා ඔබට සතුරන් නැත. පෞද්ගලිකව සතුරන් ඉන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික ජීවිතයට වහම භාවනාන යෝගී කුණාම එක පැයකට හරි සතුරෙක් නැහැ. කිසිම සතුරෙක් නැහැ. කාටවත් සතුරුකමක් කරලා අධිවිනීමක් කරලා වස් කවියක් කියලා නවත්තන්න බැරි බාධා කරන්න බැරි ගමන පමා කරන්න බැරි පාර වරද්දන්න බැරි එකම තී භාවනාව. ඒ නිසා භාවනාවට අතුරක් නැහැ. ඉන්න නැති අතුරන් අපිට මවා ගන්න පුළුවන්. සාමාන්‍ය අපි කරනවා වගේ මවා ගන්න පුළුවන් අතුරන්. මේ සිතිවිලි කියන්නේ අතුරන් කියා හිතුවොත් නම් අපි පරදිනවා. අනිවාර්යයෙන්ම පරදිනවා. ඒක දිහන්න බැරි සටනක්. භාවනාවේ ඊට වඩා වෙනම සෞම්‍ය දුමලොක් සහ ප්‍රඥාවන්ත විකල්පයක් යෝගියාට දෙනවා. මේ සිතිවිලි කියන්නේ අතුර නෙමෙයි, අමුතු ආගන්තුකය. මේ ලස්සන වචනය මේ බුදුදහමේ විතරයි සිතිවිලි වලට මේ ආගන්තුක කියන විශේෂණ පදේ දීලා තියෙනවා. ආගන්තුකය අමුත්තන් ළඟින් එන අමුත්තන් දුරින් එන අමුත්තන් පළවෙනි වතාවට එන අමුත්තන් දෙවෙනි වතාවට නිතර නිතර එන අමුත්තන් තනියම එන අමුත්තන් පිරිසක් සමග එන අමුත්තන් තෑගි අරන් එන අමුත්තන් තෑගි අරගෙන යන්න එන අමුත්තන් ඒ විවිධ ජාතිය අමුත්තන් හිටියට අවසාන වශයෙන් යන සිටිවිල්ලක්ම ආගන්තුකයෙකු පමණයි. ඇවිත් යන නතර නොවන නොනවතින පදිංචි නොවන අමුත්තෙකු පමණයි. කිසිම සිතිවිල්ලක් තමා තුළ නැවතුනාට නවත්තගන්න පුළුවන්ද? කිසිම සිතිවිල්ලක් පදිච්චි කරගන්න, පැල කරන්න, හිටවගන්න, බැඳලා ගන්න පුළුවන්ද? යන්න නොදී අපි උත්සාහ කරනවා රසවත් කියන සිතිවිලි, වර්ණවත් සිතිවිලි, පැනිරහ සිතිවිලි නවත්ත ගන්න. හැබැයි මන විදිහේ ආගන්තුක සත්කාරයක් දැක්කොත්, ඉහළම සුපිරි ආගන්තුක සත්කාරයක් දැක්කොත්, එහෙම සිතිවිල්ලක්ම යන්නන් ටටා කියලා යනවා. ඉන්නේ නැහැ. මේ තමයි ඇත්ත. ඒ වගේ මෙන්න එපා කිව්වට අහන්නෙත් නැහැ. වයින් එපා, වයින්වට මං කැමති නැහැ, ඔයා වෙන කොහරි යන්න. එහෙම කිව්වට අහන්නෙත් නැහැ. මේ නිසා තමයි මේ දිහා ආගන්තුකයන් ලෙස බලන්න කියන්නේ. මේ තමයි ආගන්තුක ස්වභාවය. ඇවිත් යන. දැන් අද බොහෝ දෙනෙක් මේ කල්යාණ මිත්‍රයන් උදේ ආවා. දැන් මෙතන ඉන්නවා. සවස් වෙලා පහු යනවා. ඒ වගේම තවත් කල්යාණ මිත්‍රයන් නැති මෙතන මීට දින කීපයකට කලින් පැමිණි. තව දිනකින් දෙකකින් ආපහු යනවා. අපිට තවත් කල්යාණ මිත්‍රයන් නැති ඊටත් වැඩි කාලයක් ඉන්න බලාගෙන ආවා. අපි අවසාන වශයෙන් මේ හැම දිනාම මෙතන කාමුක්තා. අමුක්තෙක නොවන කෙනෙක්. අපි හිතනවා මේ දැන් මෙතන තමයි මේ ආගන්තුක. හැබැයි අපි ආපහු යන්නේ ගෙදරටනේ. ගෙදරට යන්නේ. ඒ තමයිම ස්ථිර පදිංචිය. දෙහිම හිතනවා. හැබැයි ඉතින් ඒ කොපමණ දුරට ඇත්තද කියා ඔයල බලන්න. ඔය ගෙදර ඉන්න පැය කීයද? දවසකට පැය කීයද ගෙදර ඉන්නේ? වැඩිපුර ඉන්නේ ගෙදර නෙවෙයි. ඇත්තනම් ඒ හැම තැනකටම අපි ආගන්තුකයන් වැඩ කරන තැනට, රැකියාව කරන තැනට, ඉගෙන ගන්න පාසලට, මේ හැම තැනකටම අපි ආගන්තුකයන් එනවා, ඉන්නවා, යනවා. ඉතින් එක පැත්තකින් මේ ස්වභාවය ගැන අපි කතා කරන්න කැමති නෑ. මේක ගැන හිතනකොට, කතා කරනකොට අදහසක් එනවනේ අසුබයි වගේ. ඉතින් මොන අසුබ කතාවක්ද මේ? ඒ අසුභයි කියා හිතනවා නම් ඒ ගැන අපි වැඩි කතා නොකරමු. පුංචි කාලේ කියවපු කතාවක, ජපන් කතාවක එක චරිතයක් මෙහෙම කියනවා. ජීවිතයේ ඇත්තේ යෑම් ඒම් පමණි. සමහර විට මේ කියනකොට මතක් වෙන්න පුළුවන් ඒ පොත කියවලා තියෙනවා නම්. නොරිකෝ සාම් කියනවා, ඒ ජපන් චරිතයේ නොරිකෝ සාම් කියනවා, ජීවිතයේ ඇත්තේ යෑම් ඒම් පමණි. යෑම් ඒම්, ඒම් නෙමෙයි ඒම්. යනව එනවා. ජීවිතයේ ඇත්තේ යාමයෙන් පමණි. ආවේ යන්නට ඇවිදින් නොකොස් පැරිය නොකොසින් එන්නට පැරිය ජීවිතයේ ඇත්තේ යෑමෙන් පමණි. දැන් මේ කතාවේ මේ කියන්නේ බොහොම ලස්සන කතාවක්. අදහසක් එතන එක කියවනකොට කාටවත් හිතෙන්නේ හරි අසුබයි කියලා. ජීවිතයේ ඇත්තක් මේ ලෝකයේ ඇත්තක් හරිම සරලව සෞන්දර්යාත්මකව මේ නොරිකසාන්ගේ රටට දාලා මේ රචකයා ලියනවා. ජීවිතයේ ඇත්තේ යාමේ පමණි. ආවේ යන්නට ඇවිදින් නොකොස් පැරිය නොකොසින් එන්නට පැරිය ජීවිතයේ ඇත්තේ යාමේ පමණි. ඇවිදින් නොකොස් පැරිය ඇවිල්ලා දිගටම ඉන්න බෑ. ඇවිදින් නොකොස් පැරිය ඒ වගේම ගියේ නැත්තම් ආපහු එන්නත් බෑ. නොකොසින් එන්නට බැරිය මේ ඇත්තත් එක්කද මේක ඇත්ත බව අපි පිළිගන්නවා. මේක අසුබයි කිව්වට මේකනේ ඇත්ත කියන එක පිළිගන්නවා. මේක බොරුවක් කියන්නේ ඇත්ත. ඉතින් මේ ඇත්තත් එක්ක ඉන්න පුළුවන් නම් අපිට ජීවිතේ ඊට වඩා බොහෝම ලස්සනට සරලව සැහැල්ලුවෙන් දකින්න පුළුවන්. සිදුවීමක් බලන්න පුළුවන්. අනිත් අය දිහා බොහොම ගෞරවයෙන් බොහෝම ගෞරවයෙන් බලන්න පුළුවන්. මේ හැමදෙනාම අමුත්තන් ආගන්තුකය. සමහර විට ආයි දකින්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා මේ මොහොතේ කරන්න තියෙන උපරිම ආගන්තුක සත්කාරයේ යුතුකම කරන්න. දායි නොගැසෙයි කියන හැඟීමක් තියෙනවා නම් ඒ ගැන සැක නම් අවිනිශ්චිත නම් කරන්න තියෙන යුතුකම උපරිමයෙන් මේ මොහොත කරනවා. හිත රිදවන්න හිතෙන්නේ නැහැ. තමයි හරි සුබ දර්ශනයක්. කෙනෙක් බොහොම ජීවිතයේ සුබවාදී කරන දර්ශනයක්. අසුබ නෙමෙයි. අනිත්‍යක දෙක දාන්න හිතෙන්නේ. ප්‍රශ්න ඇති කරන්න හිතෙන්නේ. හිත රිදවන්න යන්නේ. උපරිම මෙහෙ කරනවා. ප්‍රතිඋපකාර හොයන්නේ බලාපොරොත්තු වෙන ඉල්ලන්නේ නැතුව. මොකද ආගන්තුකෙක්නේ. ඊයේ හම්බ වෙයිද නැද්ද? එයිද? දන්නේ නැහැ. කිසිවක් බලාපොරොත්තු නොවි දිය යුතු දේ දෙන්න, කළ යුතු දේ කරන්න. අත්හරින්න ඕන දේ අත්හරින්න. මේ ආගන්තුක දර්ශනය දව වෙනවා. ඒ වගේම කිසි දෙයක් බරක් කරගන්න නැතුව හැබැයි වගකීම අකුරට නූලට තිතට ඉටු කරන්න. වගකීම් පැහැරහරින්න නෙවෙයි හරියට වගේ කියනවා. ආයේ වැඩේ කරන්න ලැබෙන එකක් නැති වෙයි. ආයි තියෙනවා කියලා අපි දන්නවා නම් හෙටත් ඇවිල්ලා පුළුවන්, අනිද්දාත් පුළුවන්. එහෙම නැති අද මේ කරලා දාලා ඒකේ අඩුවක් තියෙනවා නම් හෙට ඇවිල්ලා හදන්න පුළුවන්. වැරද්දක් තියෙනවා නම් අනිද්දා ඇවිල්ලා නිවැරදි කරන්න පුළුවන්. එහෙම නෙහිතන්නේ. නමුත් එහෙම අවස්ථාවක් ලැබෙයිද නැද්ද දන්නේ නැත්තම් වගකීම අද පුළුවන් උපරිමයෙන් හරියට කරගන්න. දෙයක්ම අපිට ආගන්තුකයි. අපි මේ ජීවිතේට ආගන්තුකයි. හුස්ම නැතුවම් බැරි දෙයක්. නැතුවම් බැරි දෙයක්. හැබැයි අපි එහෙම හිතන්නේ නැතුව බැරි දේවල් මොනවද? නැතුව බැරි අය කවුද කියලා අපෙන් ඇහුවොත් අපි හුස්ම ගැන කියන්නේම නැහැ. හුස්ම කියන්නේ බොහෝ දේ නාමදල් වලින් පටන් ගෙන නිරෝගීකම, සෞඛ්‍ය, යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ, දරුවන්, අනුබුරන්, ගෙවල්, දොරවල්, වාහන මේ ඔක්කොම දිනේ හුස්ම ලියන්නේ. හැබැයි ඔක්කොම නැතුව ඉන්න පුළුවන්. හුස්ම නැතුව නම් ඉන්න බෑ. හුස්ම ඒ නැතුව බැරි හුස්ම අමුත්තෙක් වගේ ඇවි අමුත්තෙක් වගේ යනවා. නිහඬ වෙනවා කියලා කෑ ගහලා අනබෙර ගහලා මං එනවා. මාව පිළිගන්නේ. මන් නැතුව ඔයාට ඉන්න බෑ. කවුරු නැතුව ඉන්න පුළුවන් වුණත් ඔයාට මම නැතුව ඉන්න බෑ. නෑ එහෙම කයිවාරු ගන්න මමත්වයක් අහංකාරකමක් හුස්මට නෑ. ඒ තමා සරලම නිහතමානීකම. නැතුවම බැරි දේ හරිම නිහතමානී. අත්‍යවශ්‍යම දේ නිහතමානී. ඕන නැති දේවල් තමයි අහංකාරය. ඒ තමන්ගේ තමන් අනවශ්‍යයිනේ. අනවශ්‍ය බව වහගන්න මහා අවශ්‍යතාවයක් අරයක් තියෙනවා කියලා පෙන්නන්නේ අහංකාරකම. මේ ඇත්තටම වටිනවනම් අහංකාර වෙන්නේ හරිම නිහතමානි. ඉතින් හුස්ම නිහතමානි. එයා නිහඬ වෙනවා. එයා දන්නවා එයා නැතුව අපිට මොනවත් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. භාවනාන්තරක් නෙමෙයි ජීවිතේ මොනවත් කරන්න බෑ. අපිට ඉස්සරහට ලොකු බලාපොරොත්තු ලැයිස්තුවක් ඇති. ඉලක්ක ලැයිස්තුවක්. හැබැයි එකම එක ඉලක්කයකටවත් අපිට යන්න බෑ හුස්ම නැතිව. ඉතින් බඳු අත්‍යවශ්‍ය හුස්ම බොහොම නිහඬ වෙරි. කලීතු දේ උපරිම වශයෙන් ඉටකොට නිහඬව යනවා. ජාස්තනම් කරන්නේ මං ආවා එන්න ආපු වෙලාව මෙන්න මං කරපු වැඩ. කිසියම් බලාපොරොත්තු වෙන්නේ නිහඬ වෙරි. කලීතු දේ උපරිමයෙන් කොට නිහඬව යනවා. ඒ නැතුවම් බැරි දෙයක් ආගන්තුකේ. ත්‍රාණි දේවල් ගැන කියලා වැඩක් නැහැ. මේ ආනාපාන සති භාවනාවෙන් අපි ඉගෙන ගන්න එක පාඩමක් තමයි මේ ආගන්තුක ස්වභාවය. මොනවද ආගන්තුක නොවන්නේ? මොනවද? ඔන්නම දෙයක්වත් කවුරු හරි මුණ ගැහිලා තියෙනවද මේ ආගන්තුක ස්වභාවයට වෙනස්? කායික වේදනාවම ලොකු සතුට, ලොකු දුක, තරහ, ආදරය මේ ඕන නැහැගීම, ඕනේ මාත්‍යකීම එනවා, ඉන්නවා, යනවා. ආයෙ ඉන්න පුළුවන් මේ ආගන්තුකේ ස්වභාවය. ආයෙ කාලය ගිහිල්ලා එනවා, ඉන්නවා, යනවා. එක්තරා කාලෙක එක රජ කෙනෙක් පුරුද්දට සතියකට දවසක් විතර ඒ රාජකීය උද්‍යානයට යනවා. රජමාලිගාවේ ඉඳලා අස්සයා පිටේ. ඒ යනකොට දැක්ක කෙනෙක් ගාහකයට ඉරමිනිය අවතාරය වාඩි වෙලා ඉන්නවා. රජුට යන ඇතිලා බැලුවා. කවදාවත් දැක්ක නැති දෙයක්. හරිම නිශ්චලව ගහ වගේම ඉන්නවා. ඒකත් බලන රජතුමා ඒ හිතේ සටහන් කරගෙන උද්‍යානයට ගිහිල්ලා ආපහුම ආවා. ඊළඟ සතියේ උද්‍යානයට යනකොට ඒත් අතන වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේක නිතර නිතර රජතුමා දකින්න ලැබුණා. මේ දර්ශනය රජතුමාගේ හිතේ කාමදන හිත ආකර්ෂණය කළා. මේ දවසක් රජතුමාට හිතන කතා කරන්න මොකද හරිම ප්‍රසන්නයි. ඒ කිසි දෙයක් කතා නොකර හේ නිහඬ වැස්සාගෙන වාඩි වෙලා හිටියට මම ලොකු දෙයක් කතා කරනවා වගේ මම බබලින ස්වභාවය. මේ රජතුමා ඔස්සේ පිටින් බහැල ඇවිල්ලා කිව්වා මම තමයි මේ රජතුමා. ඔබ කවුද? මම යෝගියෙක්. කොහේ ඉඳලාද ආවේ? කොහෙද ඔබේ පදිංචිය? මම මෙහෙම ආපු තැනක් නෑ. මට පදිංචියට තැනක් නෑ. මම මෙතන තමයි ඉන්නේ. මේ වෙලාවේ මෙතන. ඔබේ කියලා මොනවද තියෙන්නේ? තියෙන කිසි දෙයක් නෑ. පේනවනේ. ඉතින් මෙතන මේ ගහවත් මගේ නෙමෙයි. මම ඉන්න කලිනුත් මේ ගහ තිබ්බා. මම ගියාට පස්සේ තියේ. දැන් මම කියවා රජතුමාට මේ යෝගීතුමා ගැන ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. කොච්චර සරලද? මට තියෙන බර, මට තියෙන ආතතිය නෑ. හරි සැහැලි වෙන්නවා. ඉතින් මේ වගේ කෙනෙක් රජමාලිගාව තියාගන්න පුළුවන් නම් ලොකු වාසනාවක්, මට ලොකු ආශිර්වාදයක් කියලා රජතුමා ඇරිමක් කළා. ඉතින් ඉන්න තැනකුත් නැත්තම් මං කැමති මේ රජමාලිගාවට එන්න පරිදි වෙන්න කියලා ආරාධනා කරයි. දැන් මේම ආරාධනා කරන ගමන්ම රජතුමාගේ තවත් සිතිවිල්ලක් ආවා. මම මෙයා ගැන හරියට දන්නේ නැහැ. මේ පිටින්නේ පේනවා කියපු ටිකයි පේනවා ටිකයි. මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. මම මේ දෙකත් දාගන්න යන්නේ. දේශිතීල ආගම රජතුමාට එතන මෙයා මේ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා නම් හොඳයි. මේ රජතුමාගේ පුදුමයට වගේ මෙයා ආ කිව්වා. දැන් දීප වචනයක් අස්කර ගන්න බැහැ විශේෂයෙන් රජ කෙනෙකුට. ස්ථිර වචනේ රජු වික්‍රම් ගියා මාළිගයට. මේක තේ රජ මාළිගාවේ හොඳ කාමරය දුන්නා. දැන් රජමාලිගාවේ ඉන්නවා. රාජ භෝජන අනුභව කරමින් හොඳ ඇඳුම් අඳින්න රාජ වස්ත්‍ර ඒවා අඳින්න ඉන්නවා. ඉතින් මම ටික දවසක් ඉන්නවා රජුගේ මෙහා දිහා බලාගෙන ඉඳලා එතන මම රැවටුණා නේද මේ වංශයට. මෙයාට මගේ වෙනසක් නැහැනේ. මම කණේවා මියක් කරන. මම වගේ හොඳට ඇඳගෙන ඉන්නවා. හොඳ සයිනෙක නිදිය ගන්නවා. මෙයා මේ මාව රැවැට්ටුවනේ බොරුවක් කියලා. මේ සිතිවිල්ල රජතුමාට හරියට වද දෙන්න පටන් ගත්තා. නිින්ද යන්නේ නැහැ. අර බලාපොරොත්තු වූ ආශිර්වාදය නෙමෙයි රජතුමාට දැන් වදයක්. ඒ දවසක් මේ වදී ඉවසන්න බැරුව රජතුමා ගිහිල්ලා මෑන්නේ ඔයාගේ මගේ වෙනස මොකක්ද? මං කණේවම ඔයත් කනවා. මං හදින විදියට ඔයත් හදිනවා. මං ඉන්න විදියට මාලිගාවේ ඔයත් ඉන්නවා. මේ මොකක්ද අපි දෙන්නගේ වෙනස? අපරාධ මං ඔයාට එන්න කිව්වා. රජතුමා මේ ප්‍රශ්නේ අහුවාම මෙතුමා කිව්වා ඒකට උත්තරයක් ඕන නම් මෙතන නෙමෙයි උත්තරේ දෙන්න සුසු තැන. අපි ටිකක් එහාට යමු. මේ රජුරෝ තා කියලා කොහොමත් මේව යවා ගන්න ඕනේ. ඉතින් එළියට ගියා. ඉතින් දෙන්නම සෑහෙන දුරක් ගියා. මෙයා සෑහෙන රාජධානී සීමාවටම එක්ක ගියා. මේ සීමාවටම ගිහිල්ලා මෙතන මයනෝ දැන් මයනෝ නන්දිරේ හදන්න මොකද වෙනස? මොකද ඒක කියන්නේ නෙක්කන්? ඒක තමයි වෙනස. ඔබේ මගේ වෙනස ඒකයි. මට යන්න පුළුවන්. ඔබට පුළුවන් ද යන්න? දැන් මයනවා. එන්න පුළුවන් ද මේ රාජධානියේ? රජු කව බෑ මට මේ වගේ කිලි තියලා මෙහෙම තියලා මාරිගාව තියනවා. ඒක තමයි වෙනස. මං කොතන හිටියා? එතන නොඉනවා වගේ තමයි ඉන්නේ. හැබැයි ඔබ දැන් ඉන්නේ මාලිගාවේ නෙමෙයි මෙතන. හැබැයි ඔබ තාමත් ඉන්නේ මාලිගාවේ ඇතුලේ. ඔබ නොසිටියත් ඉන්නවා වගේ මම හිටියත් නොසිටියා වගේ. මේ කිව්වම අජුරුන්ට ආපහු ලොකු ගෞරවයක් ඇවිල්ලා වැඳලා කිව්වා ආපහු යන්න මාලිගාවට. එතකොට මේ යෝගී තුමා කියනවා ඔය හිත මම හොඳට අඳුනනවා. දැන් මේ වචනෙට පැහැදිලා මාව ආයෙත් කරන් ගියාට ආයෙ දවසකින් දෙකකින් හිතේ මේ නිය ආපහු මාව රැවට්ටවන්නේ කියලා. මේ සමය යන්න. හැබැයි හොඳට තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් ඔබ දිනුවා වෙනවා. ඉන්න නොඉන්නවා වගේ යන්න බලාගෙන ඉන්න. දැන් මේ කාරණේ කියනකොට අපි එකපාරට මරණයට මේක සම්බන්ධ කරනවා. මේ ආවේ යන්නට ඇවිදින්න ඔබස් පැරිය කොයි වෙලේ යන්න වේදන්න මෙහෙම කියනකොට මේ මරණයට කියලා. මරණය කියන්නේ ඇත්තටම යෑමක්ද කියලා මෙනෙහි කරලා බලන්න වටිනවා. මරණය යෑමක්ද? ඒමක්ද? සිටීමක්ද? අභාව ප්‍රාප්ත වුණාම මරණයටපත් වුණාම කලුරිය කළා විවිධ ශෝක ප්‍රකාශ මරණ දැන්වීම බැනරේම ගන්නවනේ. ඒක එකක් තමයි. සමහර විට මේ අඩු වයසින් එහෙම මැරුණාම අකලට මිලින වූ. අකලට මිලින වූ. මේ මිලින කියන්නේ පරවුණා කියන අර්ථය. පරවුණා කියන එක. මේ මරණයට අපි පාවිච්චි කරන එක වචනයක් තමයි මිලින වෙනවා. මිලාන වෙනවා. පර වෙනවා. හැබැයි මේක දැනගෙනද අපි පාවිච්චි කරන්නේ? මේක ඇත්තන්ද? ඒ කියන්නේ මේ පිපිලා හිටිය කෙනෙක් මෙය හිතේ පිපිලා විකසිත වෙලා. හැබැයි දැන් මිලාන වුණා, මැල වුණා, පර වුණා. ඇත්තටම හැබැවින්ම විකසිතව හිටියනම් මරණයට බෑ පර කරන්න, මිලින වෙන්න. ඒ නිසා ධර්ම අපිට ඉලක්කයක් දෙනවා විකසිත වෙන්න කියලා. මෙහෙම ඉලක්කයක් දෙන්න අවශ්‍ය නැහැ. ජීවිතය කියන්නේ කොහොමත් විකසිත වෙච්ච දෙයක් නම් මරණය කියන්නේ පරවීම නම් අමුතුවෙන් ධර්ම අපිට කියන්න අවශ්‍ය නැහැ විකසිත වෙන්න කියලා. නෑ ජීවත් වෙනවා කියන්නේ විකසිතව ඉන්නවා කියන එක නෙමෙයි. විකසිත වීම ඊට වඩා බොහෝම වෙනස් කතන්දරයක්. දැන් භාවනාවෙන් අපිට ලැබෙන අපි බලාපොරොත්තු වෙන බොහෝ දේ තියෙනවානේ. කායික නිරෝගීතාවය අපි හොයනවා භාවනා කරලා, මතක ශක්තිය වැඩි කරගන්න, ධාරණ ශක්තිය, අවධානය, අවබෝධය, වින්දනය, ආවේග පාලනය කිරීම. ඒ සියල්ලම භාවනාවෙන් ලැබෙනවා. ඒ ඉලක්කයකට භාවනා කරත් ඔය කියපු බොහෝ මික්මනට ඔය ලබා ගන්න පුළුවන් කිසියම් මට්ටමකට. හැබැයි ධහම අපිට දෙන ඉලක්ක ඕවා නෙමෙයි. ධහම දෙන්නේ ප්‍රබුද්ධත්වයට පත් වෙන්න කියන ඉලක්කය, පිබිදෙන්න, විකසිත වෙන්න. බුද්ධය කියන වචනෙට තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි විකසිත වීම, ප්‍රබුද්ධත්වය, පිපීම කියන අර්ථය. ඊළඟ අර්ථය තමයි අවදි වීම. එතන අපි අවදි වෙලාද? අපි විකසිත වෙලාද? ඉතින් මරණයට අපි කියනවා නම් මැලුණා, මිලාන වුණා, සදාකාලික නිින්දට ගියා. ඒ කියන්නේ අපි මෙච්චර කල් ඇහැරගෙන හිටියේ. අවදී හිටියේ. ඒ මැරුණාට පස්සේ තමයි නිින්දට ගියේ. ධර්ම කියනවා මේ ඇහැරගෙන ඉන්නවා කියා හිතාගෙන හිටියට ඉන්නේ නිින්දක. ඔය නොවේ සැබෑ අවදි වීම, සැබෑ පිබිදීම, සැබෑ ප්‍රබුද්ධත්වය. සිහින දකින ජීවිතයක මොන අවදි වීමක්ද? සිහින කියන්නේ ඉලක්කවලටම නෙමෙයි. දහිනයක් තියෙනවා හැබැයි කරගන්න කියලා කියන්නේ ඒක වෙන මාර්ථකින්. ඒ කියන්නේ ඉලක්කයක් තිබෙනවා, බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නොවේ. සිහින දකින්නවා කියන්නේ විවිධ ආවේග ඇවිත් අපිට සිහින පෙන්නනවා. එක එක ආවේග ඇවිත් බලන්න, බය ආවහම මොනම දෙයකට හරි කාට හරි බයක් ආවහම ඒ බය මොන මොන විදිහේ හීන හදලා අපිට පෙන්නනවද? ඔයාට මෙහෙම වී, අර එහෙම වී, මෙයා මෙහෙම කරයි, මේ ලෙඩෙන් මැරෙන්න පුළුවන්. මේ කියන්නේ ඔක්කොම ඇත්ත. බය වුණාම මේ ඔක්කොම ඇත්ත. බය වුණාම හිතන දේවල් බලන්න ඔක්කොම ඇත්ත. ඒ බිය අපිව සිහිනයක් ඇතුළට එක්ක යනවා. කලුවරේ හීනයක් ඇතුළට බය කරන් ගිහිල්ලා අපිව එක එක ඒවා පෙන්නනවා. යක්කු පෙන්නනවා, හොරු පෙන්නනවා, වංචාකාරයෝ පෙන්නනවා, වංක මිනිස්සු පෙන්නනවා, විස බීජ පෙන්නනවා, හොරාතුරු පෙන්නනවා. ඉතින් පෙන්නනේ ඔක්කොම ඇත්ත. ඒව බොරුයි කියලා හිතන්න හැකියාවක් නැහැ. නින්දේ හැකියාවක් නැහැ හිතන්න අපිට. ඊන එකදී හිතන්න හැකියාව නැහැ. ඊනේ ඇත්ත. ඒ නිසා තමයි ඊනෙන් අපි කෑ ගන්නෙ, ඊනෙන් අඬන්නේ, ඊනෙන් දුවන්නේ, ඊනෙන් බැනගන්නේ, ගහගන්නේ, ඊනෙන් සතුට වෙන්නේ. කොමත් නිසාද? ඊනේ ඇත්ත නිසා. ඒ ප්‍රශ්න කරන්න මේක ඇත්තක්ද බොරුවක්ද? ඒ ප්‍රශ්න කරන හැකියාව නිදාගත්තාම නෑ. නිදාගෙන ඉන්න කෙනාට ඒ හැකියාව නෑ. හැබැයි ඉතින් අපි ඇහැරගෙන ඉන්නකොට වාද කරනවා, ප්‍රශ්න කරනවා, විද්‍යාත්මක හේතු අහනවා, මොන සූත්‍රයේද ඔක තියෙන්නේ කියලා අහනවා, දාර්ශනික පසුබිම අහනවා, ද ඔක්කොම අහනවා. නින්දට ගියාට පස්සේ දාර්ශනික පසුබිම් අහන්නෙත් නෑ, විද්‍යාත්මක සාධක අහන්නෙත් නෑ, සූත්‍රයේ මොන සූත්‍රයේද තියෙන්නේ කියලා අහන්නෙත් නෑ, මොනවත් නෑ. කියන කියන හැම එකක්ම පිළිගන්නවා. හැම හීනකම, හැම පුංචි සිදුවීමක්ම ඇත්ත. බොළඳයි. හීන කියන්නේ හරි බොළඳයි, වෙන්න බැරි දේවල්. හීන ඇතුළේ පුදුම විදියට චරිත මාරු වෙනවා. මේ හැම දෙයක්ම අපි පිළිගන්නවා. බලන්න අපි කොච්චර බොළඳ තැනකට වැටෙනවද නින්දෙදි. ඒ තමා අපේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය බොළඳ බව. මේ සාමාන්‍යයෙන් අපි හැරන් ඉන්නවා කියන වෙලාවකත් ওই විදිහට බොළඳව දේවල් පිළිගන්නවා, විශ්වාස කරනවා. අතහන බලන්ද හිත හීන දකිනවා පමණක් හීන අදහන හීනෙන් හීනෙට අදහනවා. තර හීනෙන් හීනෙට යන ගමනකට තමා ජීවිතය කියන්නේ. හීනේකින් හීනේකට. දැන් බය ඇවිල්ලා හීනයක් පෙන්නලා බය කරලා නූල් බැඳලා එයා යනවා. ගියාට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා එයාට ඕනේ වෙනම හීනයක් පෙන්නවා. ඊළඟට තරහ ඇවිල්ලා එයා ලොකු හීනයක් පෙන්නවා. ඒකිනෙත් ඇත්ත. ඒකිනෙ පෙන්නලා යත් යනවා. ඉතින් තවත් කෙනෙක් කියලා තව හිලයක් පෙන්න. මේ මේ දකින දකින හිමේ විශ්වාස කරගෙන අදාගෙන හීනෙන් හීනේට හීනෙන් හීනේට සංක්‍රමණය වෙන ගමනකට තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. අපි අවදි වෙලා නැහැ, පිපිදිලා නැහැ, ප්‍රබුද්ධත්වයට පත් වෙලා නැහැ. එතකොට අවදි නොවුණු කෙනෙක් තමයි මැරෙන්නේ. ඒ නිසා අවසාන නිින්ද නැත්තම් සදාකාලික නිින්ද කියලා කියන්න බෑ. කොහොමත් නිදාගෙන හිටිය කෙනෙක් තමයි මේ මැරිලා තියෙන්නේ. අවදි වෙන්න. ඒ ඉලක්කය දහම දෙන ප්‍රබුද්ධත්වයට පත් වෙන්න. පිබිදෙන්න. ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරන්න. තමන්ගේම සිතවිලි ගැන ප්‍රශ්න අහන්න. හිතනදී තමන්ට හිතනදී මට හිතනා කියලා විශ්වාස කරන්නේ නැතුව හරියට හරි කියලා අදහන්නේ නැතුව ප්‍රශ්න කරන්න. හැඟීම් වලින් ප්‍රශ්න අහන්න, තරහෙන් අහන්න ප්‍රශ්නයක්. අපි අනිත් අයගෙන තරහ ගියාම ප්‍රශ්න අහන්නේ නැහැ. මේ තරහ දිහා බලාගෙන එයාගෙන් ප්‍රශ්න අහන්න. ඇයි ඔයාම කරන්නේ කියලා. එහෙම අහන්න පුළුවන් කිසියම් අවදිමත් බවක් තියෙනවා නම් පමණයි. ඉතින් මේ සිහිය ඒ අවදිමත් බව අප තුළ ඇති කරන අපව අවදි කරනවා. අපි නිදාගෙන හිටියත් හුස්ම ඇවිත් යනවා. හැබැයි අපි දන්නේ. දන්නවා කියන්නේ අපි ඇහැරලා ඉන්නවා. අවදි වෙන්න. එතකොට මේ දහමේ ඉලක්කය ඒ ප්‍රබුද්ධත්වයේ ඊළඟ අර්ථය තමයි පිපීම, සුපිපීම, විකසිත වීම. පොහොට්ටුවක් විදිහට තමයි අපි ඉන්නේ. පිපිලා නැහැ, විකසිත වෙලා නැහැ, හැකිලිලා, හිර වෙලා. එනේන සිතවිල්ලෙන් අපි හිර වෙනවා. එනේන හැඟීමෙන් අපි හිර වෙනවා. අතර මේ පොට්ටුවක් තමයි දවසක මැරෙන්නේ. ඒකට කියන්න බෑ මිලාන වුණා කියලා, මිලින වුණා කියලා. පිපුණු නැති පොට්ටුවක් කට බෑ මැලෙන්න, පරවෙන්න බෑ. ඒක කොහොමත් පිපිලා නෑ, කොහොමත් පරවෙච්ච දෙයක්. ජීවත් වෙන්නෙත් මැරුණා වගේ නම් මරණය ගැන කතා කළම වැඩක් නෑ. මැරුණා වගේ ජීවත් වෙනවා වෙනුවට මොනවද වෙන්නේ දන්නේ නැතුව. ජීවත් වෙනවා වෙනුවට දැනුවත්ව ඉන්න. ඒ තමයි විකසිත වීමේ තිබෙන අරුමය. දැනුවත්. මේ විකසිත වීම කියන්නේ දෙයක් නොවේ. දෙයක් නෙවෙයි, කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි විකසිත වීම. කොහෙද තියෙන්නේ? ඒක මුල් වල තියෙනවද, ගහේ මැද තියෙනවද, අග තියෙනවද, ඉරෙන් එන එකක්ද, පොළවෙන් එන එකක්ද, උලකින් ජලයෙන් නැහැ. කොහෙවත් නැහැ, එතනත් නැහැ, අතනත් නැහැ, මෙතනත් නැහැ. හැබැයි සිදුවීම බොහොම ලස්සන සිදුවීම. මලක් දිහා බලාගෙන ඉන්න, ඒ ගැන භාවනා කරන්න. ඔය දහමේ අවසාන නිෂ්ඨාව, අවසාන ඉලක්කය සංකේතමත් කරනවා නෙළුම්මණි. ඒ බුද්ධත්වයේ පවා සංකේතමත් කරලා තියෙන නෙළුම්මණි ධම්මපදේ. ධම්මපදේ පවණක් නෙවෙයි බොහෝ තැන්. පිපුණු සුපිපුණු පද්මයක්. ඇත්තටම පිපුණු මලක් දිහා බලාගෙන භාවනා කරන්න. අපි බලන්නේ ලස්සන. අපි බලන්නේ හැඩේ, වටිනාකම, විඳින්නේ සුවඳ. ස්පර්ශ කරන්නේ මට සිලිටු බව. අපිට එච්චරයි මලක් කියන්නේ. මම අහගෙන ඉන්න ඒ විකසිත භවයේ ගීතයට සවන් දෙන්න. හැම පිපුණු මලක්ම ප්‍රබුද්ධත්වයේ ගීතය ගායනා කරනවා. නිශ්ශබ්දද අපි නිහඬවුණු මට්ටමට තමයි අපිට විකසිත භවයේ ගැයුම ඇසෙන්නේ. අපිට මලක් දැක්කාම ඇහෙන්නේ කඩාගන්න කඩාගන්න වාසයකට දාන්න කොණ්ඩේ ගහගන්න බන්දේසිය තියන් පළඳගන්න ඔය වගේ කතන්දර ටිකන්නේ අපිට ඇහෙන්නේ. හැබැයි කිසිම මලක් ඕවා කියන්නේ නැහැ. ඒ නොකියන එකක් අපිට ඇහෙන්නේ. අපිට ඇහෙන්නේ අපිට හිතෙන දේ. දැන් මේක තමයි නිදාගත්ත කෙනෙක්ගේ ස්වභාවය. විකසිත වෙලා නැති නිසා මේ අනුන් කියනවා කියලා, අයියා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියලා අපිට ඇහෙන්නේ අපිට හිතෙන දේ. එයා මෙහෙම කියලා නැහැ. රුසියාවේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් හිටියා ගුරුචි. මම බොහොම තද ගුරුවරයෙක්. ඒ ගැන්වීම හරීම තරණනි. ඉතින් සාකච්ඡාවකදී එහෙම ඒ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් මෙහෙම කතාවක් කිව්වොත් එහෙම අර පොතේ මෙහෙම තිබුණා. නැත්නම් අරයා මෙහෙම කිව්වොත් කියනකොටම ගුරුජි කියන ඔහෙම කියන්න එපා. ඒ පොතේ එහෙම තිබ්බා කියන්න එපා. ඒ පොතේ තිබුණු දේ මට තේරුනේ මෙහෙමයි. අර දේශක කිව්වේ මට වැටහුනේ මෙහෙමයි. මෙතුම කාටවත් කියන්න දෙන්නේ අර පුතේ මෙහෙම තිබ්බා අරය මෙහෙම කිව්වා කියලා. කියනකොටම සරකල්ල නවත්තා. මම සරකරන්න ඕනද නැද්ද කියන එක වෙනම කන්නේ. හැබැයි මෙතුම මේ පෙන්වන්න හදන දේවල් හරිම වටිනවා. අපි කන් දෙකට ඇහෙන්නේ අපි අහන්න කැමති දේ. අපි අහන්න බලාගෙන ඉන්න දේ. අපි බැනුම් අහන්න කැමති නම් අපිට බැනුම් ඇහෙනවා. මේ කෙනෙකුට ඉතින් නැත්නම් කවුද බැනුම් අහන්න කැමති කියලා. එහෙම ආශාවන් ඉදී තියෙන මේ ආශාව කියන එකේ ස්වභාවය තේරුම් ගන්න ලේසි නෑ. මෙයා තරම් වෙස්මාරු කරන තවත් කෙනෙක් නෑ. හොඳ අපි හොඳ අහන්න කැමති. ඒ වේසේ ඉන්නවා. ඒ හොඳ ඇහෙන්නේ නැත්නම් ඊළඟට බැලුම් අහන්න ආසයි. විවේචනා නැති කවුරුත් විවේචනය කරේ නැත්නම් ප්‍රශ්නයක් ඇයි දුකයි. ඇයි කවුරුත් බැන්නේ නැත්තේ? ඇයි මෙයා අද මට බැන්නේ නැත්තේ? විවේචනයක් කරේ නැත්තේ. වාට යන්නද මං කීපේ ගාන්නේ මේ දෙටි. ආසාව අපිව ඒ අන්තේ මේ අන්තේට තල්ලු කරනවා. අපිට ඇහෙන්නේ අපි අහන්න කැමති දේ. අපිට පේන්නේ අපි දකින්න කැමති දේ. තියෙන දේ නෙවෙයි. තියෙන දේ නෙවෙයි. ආශාව විසින් මෝහණය කරනු ලැබූ මනසකට ඇත්ත පේන්නේ නැහැ. ඒ ආශාවට ඕන දේ තමයි පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ. අපි කිව්වට මේ ඇස් දෙකෙන් දැක්කා කියලා මගේ කන් දෙකෙන් ඇහුනේ අපි හිතන එක ඇත්ත කියලා. ඉතින් ඇත්තටම කන් දෙකට එහෙම එකක් ඇහුණාද? එහෙම නැත්නම් හිත එහෙම සද්දයක් ඇහුණා කියලා අපිට කියනවද? කිසිම මලක් කියන්නේ මාව කඩා ගන්න. මා වාගේ ඔලුවේ ගහගන්න. මට ඕනේ වාගේ ඔලුව උඩින්. වාගේ සාක්කුවේ බහැලා ඉන්න. වාගේ ගෙදර මල් වාස්සේ නෑ. ඒක කියන්නේ නෑ. ඒ නොකියන ඒවා අපිට හිතිලා අපි කරාට. ඒ ඔක්කොම පැත්තකට දාලා පිපුණු මලක් කියන ඒ විකසිත භවයේ කතන්දරයට සමන් දෙන්න. මට පිපෙන්න පුළුවන් නම් හිතක් පපුවක් නැති මට පිපෙන්න පුළුවන් නම් හිතක් පපුවක් තියෙන ඔබට පිපෙන්න බැරියයි මේ ප්‍රශ්නේ තමා පිපුණු හැම මලක්ම විකසිත වුණු හැම කුසුමක්ම අපෙන් අහන්නේ. දැන් අපි එකට හැම කන් දෙනවට වැඩිය ඒවා හිතනවට වැඩිය හරි ලේසි අරක මංකොල්ල කාගෙන කඩාගෙන උදුරාගෙන තාවකාලික ප්‍රයෝජනයක් ගන්න එක. ඔබ තුල හිර වෙලා තියෙන ඒ පොහොට්ටුවට පිපෙන්න දෙන්න. මේ හැම පිපුණු මලක්ම අපෙන් බොහෝම ආදරයෙන් කරුණාවෙන් අහනවා පොහොට්ටුවක් විදිහට හිටියා ඇති නේද? ඔය හොඳටම ඇති නේද පොහොට්ටුවක් විදිහට හිටියා? සිතිවිලි වල හිර වෙලා, ආවේග වල හිර වෙලා, ලස්සන අංගගෙන, සෞන්දර්යයේ අංගගෙන, සුවඳ අංගගෙන එළියට සිටිවිල්ලෙන් එළියට හරියට කටුව කඩාගෙන එළියට එන පැටියෙක් වගේ එළියට එන්න සිටිවිල්ල පුපුරවාගෙන හැඟීම ආවේගයේ වටේ ඒ ආවේගය අල්ලගෙන අපි වටේ කටුවක් හදාගෙන ඒක ඇතුළට එලා ඉන්න. මං ඉන්නේ තරහින්, මම ඉන්නේ දුකේ, මම ඉන්නේ කෝපයෙන්, සැකයෙන්, පාළුවෙන්, තනිකමෙන්. මේ මොකක් හරි සිතිවිල්ලක් හැඟීමක් අල්ලගෙන අපි කරන්නේ කටුවක් හදාගන්නවා, කෝෂයක් හදාගන්නවා, බිත්ති හතරක් හදාගෙන, ඉරකූඩුවක් හදාගෙන ඒක ඇතුළට වෙලා සුසුම් හෙල හෙල ඉන්නවා. කෝපයට බෑ ඔබව සිරකරුවෙක් කරන්න. කාටවත් බෑ, අපිම හිරකරුවෙක් වුණොත් නිසා. මේක අපි කරගන්න දෙයක්. අපි හැම කරගෙන අපි බයිනෝ, කෙලෙස් වලට බයිනෝ. ඉතින් භාවනාව අපිට කියනවා හදාගන්න එපා, හදාගන්න එපා කටුවක්, කෝෂයක් හෝ සිරමැදිරියක් සිතිවිලි වලින්. ආවේග වලින් හදාගන්න එපා. මොකද මේවා ඇවිත් යන අය, ආගන්තුකයන් ඇවිල්ලා යන්න දෙන්න. හිර වෙන්න එපා ආගන්තුකෙක් ඇතුලේ. කිසිම ආගන්තුකෙක් ඇතුලේ හිර වෙන්න එපා. ආගන්තුකෙකුට ඉඩ දෙන්න එපා. ඔබව පොහොට්ටුවක් කරලා, පොහොට්ටුවක් විදිහට ඔබේ සුවඳ, ඔබේ ආධ්‍යාත්මික සුගන්ධය, ඔබේ ආධ්‍යාත්මික ස්වරූපී බව, ඔබේ ආධ්‍යාත්මික සුන්දරත්වය වාලදාන්න, හංගලදාන්න. කිසිම සිතිවිල්ලකට, කිසිම ආවේගයකට ඉඩ දෙන්න එපා. ඒව ඇවිත් යන්නේ. ඒව දිහා බලන්න ආගන්තුකයන් දිහා බලන විදිහට. ඒ සිතිවිලි සහ හැඟීම් ඇවිත් පෙන්නන හීන වලට රැවටෙන්න එපා. ඇත්ත වගේ කියන දේවල් ඇත්තම වගේ කියන්නේ තරහවම හිතෙන දේ අපිට ඇත්තම වගේ. ආයෙත් ඒ ජීවිතේට කතා කරන්නේ ඕනෙත් නැහැම කියනවා. හිතනවා විතර නෙමෙයි කියනවා. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. එහෙම දවසක් ඉන්න පුළුවන්ද, දෙකක් ඉන්න පුළුවන්ද? කෝපේ නිසා ඊට වැඩිය, ඊට වඩා විනාශ කරපු අය, විනාශයන් කළ අය පසුතැවිතැවි ඉන්නවා. පසුතැවිල්ල විතරයි ඉතිරි කරන්නේ ආවේග. පසුතැවිල්ලේ සිරකාරේ. ඒ පිපෙන්න බෑ පසුතැවිල්ලත් එක්ක ඉන්නකොට. දහම අවසාන නිස්ඨාවට ඉලක්කයට පාවිච්චි කරන තවත් වචනයක් තමයි නිවීම. නිවීම පිපිදීම, විකසිත වීම, ප්‍රබුද්ධත්වය, බුද්ධත්වය වගේම නිපාන, නිබ්බාන, නිවීම. නිබ්බාන කිව්වහම, නිවන කිව්වහම අදහස් වෙන්නේ නැහැ තැනක් ගැන, කොහේවත් තියෙන දෙයක් ගැන. ඒ කොහේවත් නැහැ. එම් නිර්වාණ රාජ්‍යය කියලා එහෙම එකක් නැහැ. ස්වර්ග රාජ්‍යයක් තියෙන්න පුළුවන්. මේ නිර්වාණ රාජ්‍යයක් නැහැ. ඒ කොහේවත් නැහැ. මක්නිසාද? දෙයක් නොවන නිසා. නිබ්බාන, නිවීම, සිදුවීම, සාක්‍රියාව, නිවීම. ඉතින් ධාම කියන්නේ නිවෙන්න, නිවෙන්න. දැන් මේ නිවීම කියන එකත් අපි මරණයට පාවිච්චි කරනවා. නිවි කියයි. ඒ පහන නිවි ගියා කියලා කවුරුනේ මැරුණාම එහෙමත් ගන්න. ඒක ඇත්ත නෙමෙයි. මරණයට කියන්න බෑ නිවුණා කියලා. අපි දැනුවත් වෙන්නට ඕනේ අපි මොන වගේ ගින්නකද ඉන්නේ කියලා. බාහිර වශයෙන් බැලුවාම ගිනි පේනවා අපිට, ආර්ථික ගින්න, වගකීම් ගින්න, ලෙඩ රෝග ගින්න, රටේ තියෙන ගිනි, මේ ඔක්කොම පේනවා. ලිපේ තියෙන ගිනි ඔක්කොම පේනවා. ඒවටත් පිච්චෙනවා. ඒ වගේ නත් පිච්චි පිච්චි ඉන්නවා. ලිපේ ගින්නටත් පිච්චෙනවා, ආර්ථික ගින්නටත් පිච්චෙනවා, පවුලේ ගිනි වලටත් පිච්චෙනවා, රටේ තියෙන ගිනි වලටත්, මේවටත් අපි පිච්චි පිච්චි ඉන්නේ. ඒ එක්කම ඇතුළෙනුත් අපි පිච්චෙනවා. මේ කිසිම ගින්නක් නැති වුණත් අපි ඇතුළෙන් පිච්චි පිච්චි ඉන්නේ. හැම අත්දැකීමක් එක්කම අපි මහා ගින්නක් මොලව ගන්නවා. කැලස් ගින්න හැම අත්දැකීමකදීම මොලව ගන්නවා. ලොකු හෝ පුංචි ගින්න ඇහෙන දෙයක් අල්ලගෙන අපි ගිනි තියා ගන්නවා. පේන දෙයක් අල්ලගෙන ගිනි තියා ගන්නවා. එක ආශාවෙන් ගිනි තියා ගන්නවා. එහෙම නැත්නම් දුෘෂ්ණාපවින් ගිනි තියා ගන්නවා. අප්‍රසාදයෙන්, ඊර්ෂ්‍යාවෙන් මේ මොකකින් හරි මේ ගිනි තියාගන්නේ ඒ පේන දෙයට, ඇහෙන දෙයට නෙවෙයි අපිටමයි. දැක්ක කෙනාටයි ගින්න තියාගන්නේ. දුටු කෙනාට, ඇසූ කෙනාට අපිටමයි මේ ගින්න තියාගන්නේ. අපි පිච්චෙනවා. අපිම අවුලගත්ත ගින්නට අපිම පිච්චි පිච්චි අපි කියනවා. අරයම අවුපුච්චනවා. මෙයා කියපු වචනේ මා පිච්චිලා ගියා, දාහල පිච්චිලා ගියා. නෑ, කිසිම වචනයකට බෑ අපි උපුච්චන්න. කවුරු කියන වචනයකට හරි, කොච්චර ළඟින් ඉන්න කෙනෙක් හරි කියන මොනම වචනයකටවත් අපිය පුච්චන්න බෑ. කනට ඇහෙන වචනයකට බෑ අපිය පුච්චන්න. හැබැයි අපි කරන්නේ ඒ වචනය කනට එනකොට අපි මෙහෙන් ඇවිලෙන්න ඕනේම තියාගෙන ඉන්නේ. ඒව එතෙන්ට එකතු කරනවා. එකතු කරව ගමන් ඉතින් අර වචනේ පුපුරලා යනවා. අතීතයෙන් අපි පිච්චෙනවා, අනාගතයෙන් පිච්චෙනවා, වර්තමානයෙන් පිච්චෙනවා. පිච්චෙන්නද අපි ඉපදුනේ? පිච්චි පිච්චි ජීවත් වෙන්නද අපි ඉපදුනේ? මේකටද ජීවිතය කියන්නේ? මේකටද ජීවත් වීම කියන්නේ? අපි සාධාරණීකරණය කරනවා ඇති. ආ, මේක තමයි ජීවිතේ ඇති. උපන්නොත් දුක් විඳින්න වෙනවා. ලෝකේ ඇති මේක තමයි. දුක, දුක සාධාරණීකරණය කරගන්න එපා. දුක් විඳීමට සමාවට හේතු, නිදහසට හේතු කියන්න එපා. ඒව අහන්න කෙනෙකුත් නැහැ. කවුරුවත් අහන්න ලෑස්ති නැහැ අපේ දුකට නිදහසට හේතු කිව්වා කියලා වැඩකුත් නැහැ. ඒ නිසා දුක තියෙන්නේ, ඒ දුක් ගින්න තියෙන්නේ නිදහසට හේතු කිය කිය, සමාවට හේතු කිය කිය, මේක තමයි හැටි කිය කිය පිච්චි පිච්චි ඉන්න නෙමෙයි නිවා ගන්න. නිවා ගන්න. නිවෙන්න පුළුවන්. ඇවිලෙන්න පුළුවන් නම් ඒ නිවෙන්න බැරි. ලේසිම දේ නිවෙන එකනේ. ඇවිලෙන එක නෙමෙයි අවුලව ගන්න හරි අමාරු ඉගෙන. විපක් අවුලව ගන්න ලේසි නෑ. අපි කොහේ ගියත් අවුලවන්න ඕනේ දේවල් අරගෙන යන්නේ අඩු වැඩි ටික අරගෙන යන්නේ කොහේ ගියත් මේ මොනවද ගෙනිනව පේන්නේ නැති වෙන්න පුළුවන් අත් දෙකේ සාක්කුවේ ඔළුව උඩ මේස් දෙකේ හැබැයි ඇතුලින් අපි ගෙනියනවා ගිනි මොලවන්නට අවශ්‍ය දේ ඒකට නැකතක් නැහැ නැකත් බල බල නෙමෙයි ඒ ගිනි කෙලස් ගින්න අපි අවුලව ගන්නෙ තැනක් නොතැනක් බල්ල නෙමෙයි දිසාවක් බල්ල නෙමෙයි වරික අජාන්චාහාන්දරන් වහන්සේ තායිලන්තේ වැඩ සිටියේ මහරහතන් වහන්සේ නමක් කියා බොහෝ දෙනෙක් විශ්වාස කරන ඔය පහුගිය සියවසේ වැඩ සිටියේ මේ උන්වහන්සේගේ මේ බාපුන් ආරාමෙට හැමදාම සිය ගානක් සමහර දාස් ගානක් පිරිසෙනව සාකච්ඡා කරන්න බණ අහන්න නාසයට වඳින්න පුදන්න. නාසයේ තේ පෑන් දෙකක් විතර මේ එන යන අයට කතා කරනවා, කමටහන් දෙනවා, උපදේශ දෙනවා, බණ කියනවා. ප්‍රශ්න වලට උත්තර දෙනවා. ලොකු පිරිසක්. මේක දැන්සක් මෙහෙම මණ්ඩපේ, ධම් සභා මණ්ඩපේ මෙහි ධර්ම දේශනා සාකච්ඡා යන අතරේ මේ පිරිස මැද හිටිය කෙනෙක් ඒ පැත්ත මේ පැත්තට උන්වහන්සේ දිහා බලනවා එහෙම එක විදිහට බලන් ඉන්න එහෙම මෙහෙම දැන් අර අනිත්යට ඉර වෙලා ඉන්නේ ඒ අය අතරේ පින් ඔළුව දදා එහාට බලනවා මෙහාට බලනවා උන්වහන්සේ දිහා ආන් ඉන්නවට වැඩි අදන් චාන්දර සාමාන්‍ය බොහොම ක්‍රියාශීලී චරිතයක් එන්නහසේ අත් දෙකිනුත් කතා කරනවා අංග චලනේ. මේන් ටිකක් කරනකොට අයන් චහඳුරු මේක දැකලා ඇහුවා මොකද කරන්නේ? ඔය එන්නේ එබීබී මොකද කරන්නේ? එතකොට ඉතින් යා ටික බයෙන් වැළපෙන කියලා මම උපවාසිකේ අත් දෙක දිහා බලන්නේ. මගේ අත් දෙක දිහා ඒ මොකද? මම මේ ඒ අල්ලබල්ල ශාස්ත්‍ර කියන කෙනෙක් හස්තරේඛා ශාස්ත්‍රඥයෙක්. ඉතින් මට උභාසිකෙන් අහන්න ලැබුණා. උභාසි මහරහතන් වහන්සේ නමක් කියලා. ඉතින් මම හරි කැමැති මහරහතන් වහන්සේ කෙනෙක්ගේ රේඛා සටහන් බලන්න. මට ඒක කවදාවත් හම්බ වෙලා නැහැ. ආධ්‍යාත්මික වශයෙන් උසස් සත්‍ය අවබෝධය ලැබුවෝ හෝ ඊට කිට්ටු කෙනෙක්ගේ අත්‍රේඛා කොහොමද කියලා. ඒකයි මම මේ උභාසිහාට මෙයාට අත කරනකොට එයාට දීපි බැලුවේ කියලා සමාවෙන්න. විතරයන් කියන්නේ මෙහෙම අත් දෙකම දික් කළා ඕම් බලාගන්න කියලා පෙන්නනවා. ඉතින් යා මේ අත් දෙකම දිහා බලාගෙන ඉඳලා හරි පුදුමයි කිව්වා. ඇයි පුදුමයි කියන්නේ? දැන් මේ අත් වල රේඛා සටහනන ඔබ වහන්සේලඟ ලොකු තරහක් තියෙනවා. එහෙම කිව්වම ආන්දරෝ hina වෙලා කිව්වා ඔය එහෙම ඇති හැබැයි මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. එම ලොකු තරහක් ඇති හැබැයි ඒක මම පාවිච්චි කරන්නේ. අපි වෙනස අපි ඒක පාවිච්චි කරනවා. ඔය ගෑස් ලීක් වල පත් වෙන කොටසක් තියෙනවනේ අපි ගිනි කුරක් ගහලා පත්තු කරන්න ඕනේ. එතනම ගිනි ගලක් තියෙනවා. ඒකෙන් පුළඟක් එනවා, ස්පාක් වෙනවා නැත්නම් ඉදිරියේ ඒ පුලිංගට ගෑස් ආවහම පත් වෙනවා. ඉතින් අර පුලිංග නිසා තමයි පත් වෙන්නේ. අපි එහෙමනේ හිතන්නේ. හැබැයි ඒක නිසා නෙමෙයි පත් වෙන්නේ. මේ ගෑස් තියෙන නිසා. මේ ටැංකිය හිස්නා පත් වෙන්නේ නැහැ. කොච්චර ගිනි කුපුරු ආවත් පත් වෙන්නේ නැහැ. හැබැයි අපි යන්නේ නැහැ. දැන් ගෑස් ටැංකිය අරගෙන. ලොකු ගෑස් ටැංකියක් අපි යන්නේ නැහැ. දැන් අරන් යනවා. ඉතින් ඒ ගෙනහිල්ල අර ඇහෙන හැම වචනයක් ඇති ඒ වචනේ ඇති අවුල ගන්න. පේන කුංචි දෙයක් ඇති අවුල ගන්න. අවුලගෙන දවස් ගණන් දවස් ගණන් අපි අපිට ගිහි තියාගෙන අපි අපිව පුච්චකන්. කියපු කෙනාට මතකත් ඥාය හම්බෙලා ඇහුවොත් එහෙම කිව්වද? ගණන් ගන්න එපා. හැබැයි අපි ඒක ලකුවට ගණන් අරගෙන මතක් වෙන වෙලාවේ ආය ආය ගෑස් අරගෙන අපි පුච්චගන්න. ආශාවක් ඒ වගේ පේන දෙයක් හරි ලස්සන ආකර්ෂණීයයි සුන්දරයි දැකුම් කරුයි කඩවසම් මේ මොකක් හරි කියලා ඇතුලේ තියෙන ආශාවේ ගෑස් වලින් ඒක පුච්චගන්න. දැන් අපි පිච්චෙනවා ඒ රූපේ ඉවරයි. දැන් ඒක ඇහැට පේන්නේ නැහැ. ඒක ආගන්තුකෙක් වගේ ඇවිල්ලා ගිහිල්ලා. මේක න අවදිමත් වෙන්න මේ මෙහෙම නෙවෙයිද වෙන්නේ කියලා බලන්න. හොඳට බලන්න. භාවනාව අපිට කියනවා මේක දිහා බලන්න. අපි අපිට ගිනි තියා ගන්න හැටි අපිම දකින්න ඕනේ. අපි දැක්කේ නැත්තම් අපිට බෑ නිවා ගන්න. අපිට නිවා ගන්න ඕනේ කමකුත් නෑ අපි දැක්කේ නැත්තම්. හැම මොහොතකම හැම අත්දැකීමකදීම හැම සිදුවීමකදීම ඕනෑම තැනකදී ඕනෑම කෙනෙකු සමග සහ ඕනෑම අභියෝගයක් ඉදිරියේ අපිට තෝරා ගැනීමක් තිබෙනවා. ඇවිලෙනවද නිවෙනවද? ඕනෑම අභියෝගයකදී ඕනෑම තැනකදී ඕනෑම කෙනෙකු සමග කුමන හෝ සිදුවීමක කුමන හෝ අත්දැකීමක අපිට තියෙනවා තෝරා ගැනීමක්. නිවෙනවද පිච්චෙනවද? මේ තෝරා ගැනීමක් තිබෙන බව දැනගන්න ලැබෙන එකම ලකෝ ජයග්‍රහණයක්. අපි හිතන අපිට තේරීමක් නැහැ. අපිට තෝරා ගන්න බැහැ. පිච්චෙන එකමයි වෙන්නේ. අපිට බෑ. පොට්ටුවක් විදියට ඉන්න වෙනවා අපිට හැමදේම. අපිට තේරීමක් තියෙනවා පිපෙනවද පොට්ටුවක් විදියට දිගට ඉන්නවද? කොහේ අපි මොනවද ගෙනියන්නේ කියලා බලනවා. ලැයිස්තුවක් හදාගෙන ඒවා දාගත්තද මේවා ගත්තද සාක්කුව බලනවා, බෑග් එක දිහා බලනවා, අත් දෙකේ බලන ඔක්කොම. ඒ අතර බලන්න මම ගිහි තියන්න ඕනේ දේවල් අරන් යනවද? ගිහි තියන්න ඒ යන තැනත් ගිහි තියලා මාත් ගිහි තියාගෙන ඒව තියලා යන්නේ. අපි දන්නවා ලෝකේ පළවෙනි ගිනිවන හමුදාව හැදෙද්දී හම්බුරු පළවෙනි ගිනිවන හමුදාව හැදුවේ බුද්ධ ශාසනය. ඒකේ මේ ගිනිවන බටයන් තමයි අපි බෞද්ධයෝ කියනවනම් අපි බුද්ධ ශ්‍රාවකයන් කියනවනම් අපිට වෙන තෝරා ගැනීමක් නැහැ. අපි ගිනිවන බටේක වෙන්න ඕනේ බෞද්ධයෝ. අපි ඉන්න නිවා ගන්න හැටි දැනගන්න ඕනේ. අපි අපිට ගිහි තියන්න නැතුව ඉන්න හැටි දැනගන්න ඕනේ. ඒ වගේම තව කෙනෙක්ගේ ගින්නක් ඉදිරියේ මොනම හරි හේතුවකට තව කෙනෙක් ඇවිල්ලාකොට ඒකට අපි පිදුරු වෙනවා වෙනුවට සිසිල් ජලයේ වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඇවිල්ලා දෙවෙන තැවෙන හදවතකට පෙට්‍රල් වෙනවා වෙනුවට සිසිල් පැන් වෙන්න පුළුවන් නම් දිය වෙන්න පුළුවන් නම් ඊට වඩා ඊට වඩා සමාජ සත්කාරයක් සමාජ සේවයක් පරාර්ථ චර්යාවක් බෝධිසත්ව චර්යාවක් තියෙනවා. මේ සියල්ලටම තමයි භාවනාව කියන්නේ. භාවනා කරනවා කියන්නේ නිවෙන්නේ. තමන්ව නිවා ගන්න එක. තමන්ව මොන ගින්නෙන් ඇවිදිනවද හොයාගෙන නිවා ගන්න එක. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ චර්යාව ඒ සමාජ සත්කාරය ගැන කරන ප්‍රකාශය පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේසි. පිරිනිවියා වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම සඳහා අනිත්‍යයේ පිරිනිවීම සඳහා ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසි. දැන් පිරිනිවන් පෑම කීවාම අපි ආයේ මරණයට තමයි යන්නේ. පිරිනිවන් පානවා කියන්නේ නෑ. ධර්මයට අනුව පිරිනිවීම කියන්නේ සම්පූර්ණයෙන්ම නිවෙනවා. මේ නිවන් දැකීමට කියන වචනයක්. මේ පිරිනිවීම සිද්ධ වෙන්නේ නිවන් දකිනකොට, රහත් වෙනකොට. මැරෙනකොට නෙමෙයි. සම්පූර්ණයෙන්ම නිවුණා වූ භාග්‍යවතුන් වහන්සේ අනිත්‍යයේ නිවීම පිණිස ධර්මයේ දේශනා කළා. අනිත්‍යව සම්පූර්ණයෙන්ම නිවන්න බණ කීවා. එතකොට යමක් ධර්මයක්ද නැද්ද? අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ධර්මය? විවිධ අර්ථකථනත් එක්ක ධර්මය ගැන සැක සංකා වාද විවාද. මේ තමයි ධර්මය. තමනුත් නිවිලා, කියන කෙනත් නිවිලා, සම්පූර්ණයෙන්ම අහන අයගේ සිත් නිවන්නට නිවෙන්නට නම් යමක් කියන්නේ ඒ කියන දෙයින් අහන අය ශ්‍රාවකීන්ගේ හිත් හදවත් නිවෙනවා නම් අන්න ඒකට තමයි ධර්මය කියන්නේ. මොනම ගින්නක්වත් ඇවිලෙන්න බෑ ධර්මදේශනයේදී. මොනම ගින්නක්වත් සියලු බිනි එකයි පරිනිබ්බුතෝ කියන්නේ සම්පූර්ණේ පරිපූර්ණ වශයෙන්ම නිවෙන්න. ඒ තමයි තව කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. නිවෙන්න උදව්වක්. ඇවිලෙන්න උදව් කරන ලෝකයක නිවෙන්න උදව් වෙන්නේ. ඇවිලෙන්නට, පිච්චෙන්නට, දැවෙන්නට සහ තැවෙන්නට පිදුරු මිටි ගණන් සපේන ලෝකයක නිවෙන්නට පුංචි දියවිදුවක් වෙන්න. මහා පිනක්, මහා පිනක්, මහා කුසලයක්. තමනුත් නිවිලා තවත් කෙනෙකුටත් නිවෙන්න උපකාරයක් වේ. ඒක තමයි භාවනාව කියන්නේ. හැමදෙනාටම තෙරුවන් සරණයි.